ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
අපි එහෙමනම් දැන් සෝදානම් වෙමු මේ ගෙවිලා ගිය සතියේ අපේ මව්බිම ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් තත්ත්වෙත්ටි කතා බහ කරන්න සුපුරුදු ලෙසින් සඳුදා දවසේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුලින්. ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු වාර්තාකරණයට සුපුරුදු ලෙසින් දැන් සූදානම්ව සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයබෝන් මනෝජ්, සුබදාසනක්.
අයබෝන් දිල්රුක්ෂි, සුබදාසනක්.
පසුගිය සතියේ සිදුවුණු සිදුවීම් දිහා ටිකක් විමර්ශනාත්මකව බලද්දී එක්සත් ජාතික පක්ෂයේ තියෙන අභ්‍යන්තර අවුල පිළිබඳව වැඩි අවධානයක් යොමුණා. විශේෂයෙන්ම ඉදිරි මහමැතිවරණයත් නිමිති කරගෙන මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය යම් තීන්දු තීරණවලට එළඹෙමින් තියෙන වගක් අපිට පෙනියනවා. එහි උච්චතම අවස්ථාව විදිහට අපිට දක්වන්නට පුළුවන් එක්සත් ජාතික පක්ෂය විසින් අරගත්ත යම් තීරණයක් පිළිබඳව ඔබ අප කොයි කවුරුත් දන්නවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමගි බලවේගය නමින් වෙනම කණ්ඩායමක් ලෙසින් පෙනී සිටිනවා. මේ සමගි බලවේගයට ගිය පිරිස සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් යම් විශේෂිත තීන්දුවක් අරගත්ත නිසා මේ කතාබහ වඩාත් උණුසුමට ලක් වුණා. අපි එතනින් අද දවසේදී සාකච්ඡා ආරම්භ කරමු. විමර්ශනාත්මකව ඒ පිළිබඳව කරුණු කාරණා විමසා බලද්දී මනෝජ්, අපිට මොකක්ද මේ එක්සත් ජාතික පක්ෂයේ තීරණයට හේතුව විදිහට මුලින්ම කතා බහ කරන්න හැකියාවක් ලැබෙන්නේ?
ඔව් දිලුක්ෂි, සමගි ජනබලවේගයෙන් මහමැතිවරණයට ආම යෝජනා බාර දීලා තිබෙන එහි නායක සවිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක පරිදි අත්විඳවන්නේ එක්සත් ජාතික පක්ෂයේ තීරණය කළා. ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ උන්දර තනතුරු අත්විඳවා තිබෙනවා කියලා වාර්තා වුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය අහිමි වූ අය අතරින් අපි දේශපාලනඥයන් විදිහට ඔවුන් කවුද කියලා යම් පිරිසක් හඳුනගත්තොත් රංජිත් මද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරියල්ල, මංගල සමරවීර, කබීර් හෂීම්, දයන්ත කරුණාතිලක, චන්ද්‍රාණි බණ්ඩාර, තලතාතුකෝරල, ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක, මුජිබ රහුමාන්, ආචාර්ය හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, රවීන්ද්‍ර සමරවීර, අජිත් මාන්න පෙරුම, අශෝක් අබේසිංහ, කාවින්ද ජයවර්ධන, දිලිප් පෙදාරච්චි, බුද්ධික පතිරණ, මයන්ත දිසානායක, නිරෝෂන් පෙරේරා, රංජිත් අලු විහාරය, වසන්ත අලු විහාරය, මෙන්න මේ වගේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, එහෙම නැත්නම් ජනතා නියෝජිතයින් පිරිසක් ඒ අතරවනෝ. ඔවුන් දැන් එක්සත් ජාතික පක්ෂයේ නෙමෙයි, සමගි ජන බලවේගෙන් මෙවර මහමැතිවරණ නාම යෝජනා බාර දීලා තියෙන ඉතින් ඔවුන්ගෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා දින 7ක කාලයකුත් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා සමගි ජන බලවේගයේ මහලේකම් රජිත් මද්දම බණ්ඩාර කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය තමන්ට නෙමෙයි ආණ්ඩුවටයි පහර දෙන්න ඕනේ, තමන්ගේම කණ්ඩායමකට, විපක්ෂයේ කණ්ඩායමකට පහර දුන්නම ඒකේ වාසිය යන්නේ ආණ්ඩුවටනේ කියලා අදහස ඉදිරිපත් කළා. ඔව්, කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක. සමගි ජන බලවේගයේ පිහිටුවේ එක්සත් ජාතික පක්ෂයේ උච්ච අධිකාරී මණ්ඩලයෙන් තීරණයක් අරගෙන යහපාලන රාජ්‍ය හිටපු මන්ත්‍රීවරු 107 දෙනාගෙන් 80ක් ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක. 15කට අඩු පිරිසක් තමයි UNP එකත් එක්ක ඉන්නේ. 15කට අඩු පිරිසක් තමයි මේ UNP සුළු කල්ලියෙන් ඡන්දිල්ලන්නේ කියන අදහස රජින් මද්දුම් බණ්ඩාර සමගි ජන බලවේගයේ මණ්ඩලයේ සභාව කරලා තිබුණා. කොහොමනත් පෞගිය 29 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස් වුණා. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොඩ මූලස්ථානයේදී සමගි ජන බලවේගයේ ඔවුන්ගේ අතුල් කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී රැස් වුණේ. පක්ෂ සමාජිකත්වය සමගි ජන බලවේගයෙන් නාම යෝජනා දීලා තියෙන එක පක්ෂ සමාජිකත්වය අත්විඳීම සම්බන්ධයෙන් තමයි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තිබුණේ. ඔවුන් කිසි කෙනෙකුට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස් වීමට ආරාධනා කරලා තිබුණේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකවරයා සඳහන් කරලා තිබුණේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න හරි ආණ්ඩුවත් එකතු වෙන්න හරි කිසිම කිවිසුමකට එක්සත් ජාතික පක්ෂ එකඟ වෙන්නේ නැහැ කියන කාරණේ රයින් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකවරයා සඳහන් කරලා තිබුණා. ඒ අනුව සමගි ජන බලවේගයෙන් නාම යෝජනා බහර දුන්නු පිරිසගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය ගැන තීරණයක් ගන්න මෙහිදී යෝජනා වෙලා තිබුණා. ඒ කියන්නේ උන්ගේ පක්ෂ සමාජිකත්වය අවෝසි කරන්න ඒ පිරිස 99 දෙනෙක් හැටියට සඳහන් වෙලා තිබුණා. හිටපු විපක්ෂ නායක සයිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 51 දෙනෙක් එතන හිටියා. ඉතිරි අය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් මේ රැස්වීමෙන් පස්සේ අදහස් දක්වමින් රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු තියෙන තනතුරු කිහිපයක් ඉදිරියේදීත් පුරවන්න සූදානම් කියලා. ඒ අනුව අපි දැක්කා මහලේ කම්බරයා විදිහට නැවතත් එක්සත් ජාතික පක්ෂයෙන් අඛිල විරාජකාරීව සම්මන්ත්‍රීවරයා පත් වෙලා තිබුණා. උපනායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, කොමුණත් සභාපති සහ නියෝජ්‍ය නායක කියන තනතුරු වලට අලුතින් කවුරුත් පත් කරලා තිබුණේ නැහැ. ඒත් එක්කම තව පිරිසක් 8 දෙනෙකුගෙන් විතර සමන්විත පිරිසක් රොත්දිකාරී මණ්ඩල සමාජික නිලියට පත් කරා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත්තේවරප්පරම, ආශුමාරසිංහ, සන්දීප් සමරසිංහ, නාලක කොළොන්නේ මේ අය අතර හිටියා. ඒත් එක්කම ශාන්තිනී කෝන්ගහගේ ශාන කයිලප්පරම, කස්සුරි අනුරාධ නායක, අසීල් පාසින් කියන අය රොත්දිකාරී මණ්ඩලයට පත් කරලා තිබුණා. කොහොමද දැන් සමගි ජන බලවේගය සූදානම් වෙනවා මේ තීරණයට එරෙහිව නඩුමකට යන්න එක්සත් ජාතික පක්ෂයේ පාවා දෙන පිරිසට එරෙහිව විශ්වාස භංගයක් ගෙන්නත් සූදානමක් තියෙනවා කියලා සමගි ජන බලවේගය පැත්තෙන් සඳහන් කරනවා. යන් ඉදිරියේදී මේ තීන්දුවට එරෙහිව නඩුමකට යන්න සූදානම් බව 37 නායක එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේ කම්බරේක ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් සඳහන් කරලා තියෙනවා.
ඔව් දැන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න මේ සම්බන්ධව සාකච්ඡා කරන්න නොයෙකුත් ආකාරයේ ක්‍රියාමාර්ග අපිට ඇහෙනවා එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් සහ මේ විශේෂයෙන් සමග ජනරල් බලවේගයේ පැත්තෙන්. දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරය ඇතුව තමයි මේ සමග ජන බලවේගයේ පිහිටෙව්වේ. ඒ නිසා මේ සමග ජන බලවේගයේ කිසිදු සමාජිකයෙකුට විනය පරීක්ෂණයක් මේ ආකාරයෙන් තියන්න බෑ කියලා තමයි වත්මන් සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ සිටින්නේ.
සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථිරත්වෙන් ක්‍රියාත්මක කරපු වැඩසටහනක් නිසා අප බලවේගයත් සමග එකට කටයුතු කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට, කිසිදු අපේක්ෂකයෙකුට, කිසිදු සමාජිකයෙකුට විනය පරීක්ෂණ පවත්වන්නට කිසිම ප්‍රතිපාදනයක් නැහැ. ඉදිරියේදී නිත්‍යානුකූලව ඒ කාරණාව ඔප්පු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
හැබැයි පක්ෂ දෙකක සමාජිකත්වය දරන්න බෑ කියලා තමයි එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායකවරයා රවි කරුණානායක කියන්නේ.
අපේ පක්ෂේ තියෙන එක සිද්ධාන්තය තමයි පක්ෂ දෙකක සමාජිකත්වය දරා ගන්න බැහැ. ඔබතුමා චන්ද කොමසාරිස් ළඟට ගියොත් ආයි අලියගෙන් චන්ද කරපු කට්ටිය කවුද? වෙනින් පක්ෂව චන්ද කරන්නේ කවුද? ඊට පස්සේ මම හිතන්නේ තේරුම් ගනීවි පක්ෂ දෙකක සමාජිකත්වය එක්සත් ජාති පක්ෂේ අවසර දෙන්නේ නැහැ.
හැබැයි මේ විනය ක්‍රියාමාර්ගය නම් ගණන් ගන්නේ නැහැ කියලා තමයි සමගි ජනබලවේගයේ කබීර් හෂීම් කියන්නේ.
මේක අපි ගණන් ගන්නෙත් නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂෙන් 99%ක්ම මෙතන ඉද්දී අතන ඉන්න සුළුතරයට තමයි විනය පරීක්ෂණයක් හරිනම් ඇති වෙන්න ඕනේ. මේක නිත්‍යානුකූලව අනුමත කරපු කණ්ඩායමක්.
නැවතන තවත් කතන්දර තියෙනවා. දැන් එක් එක්කිනාගේ පෞද්ගලික අභිමතාර්ථ නිසා මේ ක්‍රියාමාර්ගය ගත්තා කියලා චෝදනාවක් තියෙනවා. මේ සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර
නියෝජ්‍ය නායකකම් ගන්න, උපනායකකම් ගන්න, මහලේකම් ගන්න 2025 සිහින ජනාධිපතිවරෙන්, අගමැතිවරෙන් සිහින මවන ඒ සිහින කල්ලියේ වැඩක් තමයි මේ අපිව පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කරලා තියෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධනගේ අදහස මේ
2015 එක්සත් ජාතික පක්ෂයත් සමග මහමැතිවරණයට තරඟ කරපුත්, ඒ වගේම පළාත් පාලන මැතිවරණයේ තරඟ කරපු 99 දෙනෙක් පක්ෂයේ සමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒකට සියලු දෙනාම අනුමැති දුන්නා. ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක ඉවත් වෙලා ආණ්ඩුවට ගියා කිව්වට පක්ෂය වැටෙන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා නිශ්ශංක නානායක්කාර කියන්නේ දැන් සමග ජන බලවේගයට මේ එක්සත් ජාතික පක්ෂය විසින් ගත්ත ක්‍රියාමාර්ගයට ප්‍රතිඋත්තර බඳින්න දවස් 7ක කාලයක් දීලා තියෙනවා කියලා.
අපි නිදහසට කරුණු දක්වන්න දවස් 7ක් කල් දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ ගැන මොනවා හරි කියන්න තියෙනවා නම් දවස් 7ක් ඇතුළත කිව්වා කි. දැන් එතුමලා ඒ පක්ෂ සාමාජිකතාවයකට නාම යෝජනා දීලා තියෙනවා. තනකට ගියා නම් ඒතර වැඩ කරගෙන හිටියම ඉවරයි.
දැන් තත්වය ඔය විදිහට වාර්තා වුණාට මනෝජ් යම් කිසි කතාවක් ඊයේ හවස වෙද්දි වාර්තා වුණා මේ සමගි ජන බලවේගයේ එක්තරා පිරිසක් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස හමු වෙලා යම් සාකච්ඡාවක නියලිලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ සමගි ජන බලවේගයේ පිරිසක් කියලිත් එක්සත් ජාතික පක්ෂයට යාවිද කියන සැකය එතනදි ජනතාවට මතුවෙනවා. මෙතනදි මොකද්ද වෙලා තියෙන්නේ ඇත්තටම?
ඔව් අතරම අපිටත් හැකියාව ලැබුණා මේ පිළිබඳව සමගි ජන බලවේගයේ විමසීමක් කරන්න. ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමත් සඳහන් කරේ එහෙම කතාන්දර තිබුණට බහුතරයේ ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක. නමුත් අර ඔවුන් එක්සත් ජාතික පක්ෂය කියන භාවිතය ඔවුන්ට තහනම් කරන්න පක්ෂය තීරණය කරලා තිනවා. එහෙම තහනම් කරන්න සූදානමක් තිබුණට Taman කොහොමත් එක්සත් ජාතික පක්ෂිකයෝ පක්ෂ නායකත්වයේ සහ අදාළ කාරණා සම්බන්ධයෙන් මතුණු ගැටලුවක් මත කටයුතු කරා මිසක් සමග ජන බලවේගේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක සූදානමක් නැහැ ගිහිල්ලා වෙනම සාකච්ඡා කරන්න. නමුත් පාර්ලිමේන්තුව කැඳවීමක් වැනි දෙයක් කරලා නාම යෝජනා අවලංගු නොවතින් ඔවුන් තවමත් එක්සත් ජාතික පාක්ෂිකයෝ නිසා එකතු වෙලා නාම යෝජනා ලබා දීම වැනි කරුණක් පිළිබඳව සලකා බලන්න හැකියාව තිබේවි. ඒ හැරෙන්න ගිහිල්ලා ආයෙමත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක කතා කරලා වෙනම සමග ජන බලවේගයේ විදිහට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට හේතු වෙන සූදානමක් නැහැ. එවැනි මඩ ප්‍රචාර ගියාට එහෙම ඔවුන් ඉදිරියේදී සූදානමක් නැති බව ඔවුන් සඳහන් කරනවා පැහැදිලිවම.
දැන් එතකොට එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් මේ හැම පිරිසම එක්සත් ජාතික පක්ෂය, සමග ජන බලවේගය, පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ හැමෝම ප්‍රධාන පෙළේ පක්ෂ විදිහට ඒකරාශී වෙමින් සූදානම් වෙමින් තියෙන කාලවකවානුවක් මේක. දිනේ පිළිබඳව තියෙන අවිනිශ්චිතතාව තවමත් එහෙමමයි. අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා ජූනි මාසයේ 20 වෙනිදාට නියම වෙලා තියෙන මේ දිනේ සම්බන්ධව විරෝධතාව පළ කරමින් ඒ අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරපු පෙත්සම් පිළිබඳව දැන් මේ සතිය වෙනකොට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයත් ඒ වගේම අධිකරණයේ පැත්තෙනුත් මේ පෙත්සම් පිළිබඳවත් මැතිවරණ දිනේ පිළිබඳවත් තියෙන තොරතුරුත් අපි මීළඟට අවධානයට ලක් කරමු. මනෝජ, ඒ සම්බන්ධයෙන් කතා බහ කරද්දී මේ සතියේ තියෙන සුවිශේෂත්වය මොකද්ද?
ඔව්, පසුගිය 18 වෙනිදා ඉඳලා මේ පෙත්සම් විභාගය ක්‍රියාත්මක කරන යනු දින 9ක් මේ පිළිබඳව විමසීම් කරලා තියෙනවා. අතරමැදි පාර්ශ්වයන් අදහස් දක්වලා තියෙනවා. අවසාන වශයෙන් අද දිනේ දක්වා මේ නඩු විභාගය කල් ගිහිල්ලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුනේ ජුනි 20 වෙනිදා මැතිවරණයේ පවත්වන්න නියම කිරීම අභියෝගයට ලක් කරලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබීම. ඒ අනුව අපි දැක්කා නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දෙමුනි දෙසිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කරා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඉස්සරලා තියෙන අනුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුවට වසර 4 මාරක් ගත වීමෙන් පස්සේ ජනාධිපතිවරයාට එහෙම බලය පවරලා තියෙනවා. 2018 අවුරුද්දේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් ඒ සම්බන්ධයෙන් තීන්දුවකුත් ලබා දීලා තියෙනවා. ජනාධිපතිවරයාට අවුරුදු 4 මාරකින් පාර්ලිමේන්තුව ඉස්සරවන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙක් ඒක අභියෝගයකට ලක් කරලත් නැහැ. ඒ වෙනකොට තියෙන කාරණය අතිරේක සොලිසිටර් ජෙනරාල් රිය සඳහන් කරලා තිබුණා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන්න ගත්තු තීරණය හදිසි එකක් නෙවෙයි. පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයක් පවත්වන්න කියලා ජනාධිපතිවරණයේ කාලෙත් ජනාධිපතිවරයා පවසලා තියෙනවා. ඒ හින්දා ජනතාවගේ අනුමැතියත් ඒ සඳහා හිමි වෙලා තියෙනවා කියන කාරණය අධිකරණයේදී සඳහන් වුණා. නීතිපතිවරයා වෙනුවෙන් ඇය තවදුරටත් සඳහන් කළේ මේ මාසේ පළවෙනිදායින් පස්සේ මේ දක්වා අද ජුනි මාසේ පළවෙනිදා මේ වෙනකන් සමාජයෙන් කිසිම කොරෝනා රෝගියෙක් කොරෝනා ආසාදිතයෙක් හඳුනාගෙන නැති බව රාජ්‍ය බුද්ධි අංශයත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරපු වාර්තාවක දැක්වෙනවා. මේ හින්දා කොරෝනා ආසාදිතයින් සම්පූර්ණයෙන් පාහේ දැන් හඳුනාගන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින්, එමත් නැත්නම් ඔය ධාවික හමුදාව සම්බන්ධයෙන් වන කණ්ඩායම් වලින්. ඒ හින්දා එක දවසකදී හරි දවස් කිහිපයකදී හරි මැතිවරණයේ පැවැත්වීමට විධිවිධාන තිබෙනවා කියන කාරණේ, නීතිමය විධිවිධාන තියෙනවා කියන කාරණය අධිකරණයේදී සඳහන් කළා. කොරෝනා මර්ධනය සඳහා වන නීති රීති ප්‍රමාණවත් බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ වුණා. ඒත් එක්කම ඊට පස්සේ අපි දැක්කා මේ අතරමැදි පෙත්සම්කරුවන්ට තමන්ගේ කරුණු දැක්වීම් කරන්න ඉඩ දීලා තිබුණා. අතරමැදි පෙත්සම්කාර පාර්ශවයක් විදිහට පණ්ඩුල ඇදගම වෙනුවෙන්, මහාචාර්ය පණ්ඩුල ඇදගම් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ මනෝහර දසිල්ලා. ඔබට මතකයි පහුගිය දිනවල මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔහු ඍජුව පෙනී හිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ඒ වගන්ති පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍ය ඔස්සේ ඔහුගේ මතයට සෑහෙන ඉඩක් ලබා දීලා තිබුණා. ඔහු මේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කරේ ගැසට් නිවේදනය අවලංගු කරන්න නීතිමය විධිවිධාන නැහැ. පාර්ලිමේන්තුව විසිරුවාරපු දිනේ ඉඳලා මාස 3ක් ඇතුළත මැතිවරණයක් පවත්වලා අලුත් පාර්ලිමේන්තුව රැස් කරන්න ඕන කියන කාරණයට නීතිමය විධිවිධාන නැහැ කියලා ඔහු සඳහන් කරලා තිබුණා. මැතිවරණ දිනය තීරණය කරන්න මැතිවරණ කොමිසමට ස්වාධීන බලයක් තියෙනවා. එහෙම තියෙද්දි මහමැතිවරණය සඳහා දින නියම කරන්න, මනාපංක නිකුත් කරන්න මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් කල්ඉල්ලන එක පුදුමයට කරුණක් හැටියට තමයි ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේදී දක්වලා හිටියේ. ඒත් එක්කම පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද හිමියන් අතරමැදි පාර්ශ්වකරුවෙක් විදිහට පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණේ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන. ජනාධිපතිවරයා විසිරුවලා තියෙන පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා නියෝගයක් නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ කියලා පෙන්වලා දුන්නා. මේ COVID-19 වසංගතය පාලනය කරන්න ජනාධිපතිවරයාකට මේ හරහා අවස්ථාවක් ලැබෙයි කියන කාරණය සද්භාවයෙන් විශ්වාස කරන්න බෑ කියන කාරණයක් ගාමිණී මාර්ගපාල නීතිඥවරයා සඳහන් කරලා තිබුණා. පාර්ලිමේන්තුව විසිරුවලා මාස 3ක් ඇතුළත මැතිවරණයක් පවත්වලා අලුත් පාර්ලිමේන්තුවක් රැස් වෙන්න ඕන කියන කාරණයට නීතිමය විධිවිධානයක් නැහැ කියන කාරණේ මෙහිදී සඳහන් කරලා තිබුණා. කොමුණක් මේ කරුණු විමසා බැලීමේදී අමතරව අද දිනේ දක්වා මේ අතරමැදි පෙත්තම් කර්ම දැක්වීමෙන් පස්සේ නඩුව කැඳවන්නේ තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම අපිට වාර්තා වෙනවා මේ ඉදිරිමය මහමැතිවරණය වෙනුවෙන් අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සූදානම් වෙන්න කියලා මැතිවරණ කොමිසමක් රාජ්‍ය මුද්‍රණාලයට දන්වලා තියෙනවා. ඒ අනුව මහමැතිවරණය සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු අවසන් පස්සේ මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත් වෙච්ච හැටියෙම ඒ විගසද ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා රාජ්‍ය මුද්‍රණාලය අධිපතිවරයා සඳහන් කරලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා.
මීළඟට මම ටිකක් අවධානයට ලක් කරන්න කැමතියි මේ ගෙවිලා ගිය සතියේදී ලංකාවේ දේශපාලනයේ තවත් විශේෂ අවධානයක් යොමු වුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ වත්මන් නායක ආරුමුගම් තොණ්ඩමගන් මහතාගේ හදිසි අභාවය නිසා මීළඟට නායකත්වයේ දරන්නේ කවුරුන්ද? ලංකා කම්කරු කොංග්‍රසය අපි දන්නවා ලාංකේය දේශපාලනයට යම් විශේෂිත බලපෑමක් සිදු කරපු පක්ෂයක්. විශේෂයෙන් බහුතර බලය තනා ගැනීමේදී ලංකා කම්කරු කොංග්‍රසය බොහෝ අවස්ථාවලදී තීරණාත්මක පක්ෂයක් බවට පත්වුණු දේශපාලනික ධාරාවක් ශ්‍රී ලංකාවේ. අරුමුගම් තොණ්ඩමන් මහතා හදිසියේම හෘදයාබාධයක් හේතුවෙන් නැති වුණා කියලා තමයි අපිට ප්‍රවෘත්ති වාර්තා ලංකාවෙන් ලැබුණේ. ඉන් අනතුරුව ඊයේ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිද්ධ වුණා. ඔහුගේ හදිසි අභාවයත් සමගම මනෝජ් කාරණා කිහිපයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු වෙනවා අපි දැක්කා. එකක් වතුකර දේශපාලනික ධාරාව ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත්, ඉදිරි නායකත්වය පිළිබඳවත්, ඒ වගේම මේ කොරෝනා තත්ත්වයක් යටතේ දින ගණනාවක් තිස්සේ පැවැත්වුණු මේ අවමංගල්‍ය උත්සවය පිළිබඳවත් මේ කාරණා දෙක සම්බන්ධයෙන් විශේෂිත කතා බහ නොයෙක් විට ඇති වෙනවා අපි දැක්කා. සමස්තයක් වශයෙන් ගත්තාම මේ කාරණා දෙක සම්බන්ධයෙන්ම ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු පිළිබඳව මම කැමැති මීළඟට කතා බහ කරන්න.
ඔව්, ආනුමුගම් තොණ්ඩමන් මහත්මයා පසුගිය අඟහරුවාදා හවස්වරුවේ හෘදයාබාධයක් සෑදිලා තලංගව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පස්සේ අභාවයක් ප්‍රාප්ත වුණු බව වාර්තා වුණා. ඒ වන විට ඔහු ලංකාවේ ප්‍රජා සවි බල ගැන්වීම සහ වතු යටිතලක පහසුකම් අමාත්‍යවරයා විදියට කටයුතු කරේ. වයස අවුරුදු 55ක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සඳහන් කළේ මේ අවසන් හුස්ම හෙලන්නට පැය කීපයකට කලිනුත් ආරුමුගම් තොණ්ඩමන් මහත්මයා එතුමත් එක්ක සාකච්ඡා කරමින් හිටියා. විශේෂයෙන් වතුකරේ ජනතාවගේ සුබ සාධනය පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡා කරමින් හිටියා කියන කාරණයක් සඳහන් කළා. කොහොමුණත් දින කිහිපයක් මේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණා. එතකොට පහුගිය බදාදා බ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාදා ඉදිරිදා දවස් පහක කාලයක් ඔහුගේ දේහය කොළඹ ඒත් එක්කම පාර්ලිමේන්තු සංකීර්ණයේ තොණ්ඩමන් මහතාගේ බතරමුල්ලේ පිහිටි නිවසේ ඒත් එක්කම හැටන් ප්‍රදේශයේ කම්කරු කොංග්‍රස් කාර්යාලයේ මේ ආදී වශයෙන් විවිධ ස්ථානවල ජනතාව සඳහා අවසන් ගෞරව දක්වන්නට තියමින් කටයුතු කරමින් හිටියා. විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී පැයක පමණ කාලයක් තැන්පත් කරලා තිබුණා. එහිදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විපක්ෂ නායකවරයා, විපක්ෂ මන්ත්‍රීවරුන් අවසන් ගෞරව දැක්වුවා. කොහොමුණත් මේ දින කිහිපයකින් පසුව ඊයේ දිනේ රාජ්‍ය අනුග්‍රහය සහිතව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හැටන් නෝවුඩ්හි තොණ්ඩමන් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. පවුලේ සමාජිකයන්, ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින්, දේශපාලනඥයින් ඇතුළු 200 දෙනෙක් විතර පිරිසකගේ සහභාගීත්වයෙන් තමයි අවසන් කටයුතු සිද්ධ වුණේ. දැන් කොළඹදී සහ නුවරට හැටන් ප්‍රදේශයට ඔහුගේ දේහය ගුවනින් රැගෙන ගිය අවස්ථාවේදී වතුකරේ ජනතාව පොතිකමින් රැස් වෙමින් කම්කරු කොංග්‍රස් නායකයා වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්නේ එකතු වෙලා ඉන්නවා අපි දැක්කා. ඒත් එක්කම ඇතැම් කම්කරුවන්, වතු කම්කරුවන් තමන්ගේ වැඩ අතහැරලා තමන්ගේ ශෝකය පළ කරනවා කියලා වාර්තා වුණා. කොහොමුණත් මේ වෙලාවේ රටේ නිරෝධායන නීතියක් බලපැවැත් වෙනවා. ඒ නීති පවා උල්ලංඝනය කරමින් බොහෝ ස්ථානවල කටයුතු කරපු බවට මේ තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍යයත් එක්ක බොහෝ චෝදනා එල්ලවෙමින් තිබෙනවා. රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඉතා අවම කාලයකදී අවම පිරිසකගේ සහභාගීත්වයෙන් අවමංගල්‍ය උත්සව පැවැත්වෙද්දී මෙවැනි ආකාරයෙන් කොහොමද මේ කටයුතු කරන්න කියන කාරණේ චෝදනාවක් බවට පත් වෙමින් තියෙනවා. කොමනක් ඊට දවස මුළු දිවයිනට ඇදිරි නීතිය පනවලා තිබුණත් පෙරේද දිනේ නුවරඉලිය දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබුණා. ඇදිරි නීතිය නොතකමින් ඇතැම් පිරිස් අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන බවකුත් වාර්තා වුණා. ඒත් එක්කම ආරක්ෂකංශ නිලධාරීන් ඇදිරි නීති බලපත්‍ර නොමැතිව පැමිණෙන ඇතැම්ම හරවල යවන්න කටයුතු කරා කියලා වාර්තා වුණා. කොමුණක් මේ කටයුතු පිළිබඳව බොහෝ දෙනෙක් යම් ආකාරයකින් විවේචනය කරලා තිබුණා. ඊ අවසන් ගෞරව දක්වන අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මතුමා මේ අවස්ථාවට එක් වෙලා හිටියා. ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය කියවුවේ මාධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා. දේශපාලනඥයින් සීමිත පිරිසක් ඒ අවස්ථාවට එකතු වෙලා හිටියා. කොමුණක් අපි දැක්ක ඊයේ දින වෙන විට මේ කොණ්ඩමන් මහත්මයාගේ අවසන් කටයුතු අමංගල්‍ය කටයුතු සිද්ධ වෙන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයක් විරෝධය පළ කරලා තියෙනවා. සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ අමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය අනුව යම් ක්‍රමයකින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වුණොත් කොණ්ඩමන් මහත්මයාගේ පවුලේ සමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පාර්ශ්වයෙන් සඳහන් කරලා තිබුණා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගන්න කොහොමද, මේ දැනට තියෙන පොකුරු දෙක පාලනය කළ යුත්තේ කොහොමද, ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුත්තේ කොහොමද, සහ මේ අවමංගල්‍ය කටයුත්ත හරහා යම් අවසනාවන්ත තත්වයක් ඇති නොවේවා කියලා තමන් ප්‍රාර්ථනා කරත් මේ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාදයක් නොමැති බව ඔවුන් දන්වලා තිබුණා. මේ අනුව අවමංගල්‍ය කටයුතු අවසන් වුණා. ඒ අතර අපි දැක්කා ඔහුගේ අනුප්‍රාප්තිකයා පිළිබඳව කියවෙනවා. ඔහු ජීවන් තොණ්ඩමන් වයස අවුරුදු 26ක් වන ආරමගම් තොණ්ඩමන් හිටපු ඇමතිවරයාගේ පුත්‍රයා. ඔහු වෙනුවෙන් දේශපාලන භූමිකාව දරන්න මින් ඉදිරියට සූදානම් බව දන්වලා තිබුණා. විශේෂයෙන්ම පක්ෂය ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසකුත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හම්බ වෙලා ජීවන් තොණ්ඩමන්ට නාම යෝජනා ලබා දෙන්න කියලා ඉල්ලා ඉඳලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාත් මේ තීරණය අගය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න සූදානම් කියලත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරාය කියලා වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධව වාර්තාවෙන් අලුත්තරතුරු පිළිබඳව මේ ලංකට අවධානයට ලක් කරමු. අපි දකිනවා මනෝජ්, මේ පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවට කුවේට් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයන් විදිහට ගිහිල්ලා හිටිය පුද්ගලයන් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වීම ආරම්භ වුණා. ඒ යටතේදී ආසාදිත පුද්ගලයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ දැන් කුවේට් රාජ්‍යයෙන් කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආසාදිත ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා කියලත්, සැලකිය යුතු ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. මේ සම්බන්ධව තියෙන රජයේ අවධානය සහ අලුත්ම සංඛ්‍යාලේඛන පිළිබඳව ගත්තාම අපිට මොනවද අලුතින් දැනගන්න තියෙන්නේ?
ඔව්, රජය මේ සඳහා ඍජුව මැදිහත් වෙලා ඉන්නවා සහ ඊට අවශ්‍ය විධිවිධාන ගනිමින් ඉන්නවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම, සමාජයෙන් පාලනය කිරීම ඇත්තටම දැන් අද වෙනකොට මාසෙකුත් දිනයක් ගත වෙලා තිබෙනවා. කිසිම රෝගියෙක් සමාජයෙන් වාර්තා නොවන තැනට වග බලාගෙන තිබෙනවා. දැනට සමස්ත රෝගීන් ප්‍රමාණය 1633ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂත්වය තමයි සමාජයෙන් වාර්තා වන ප්‍රමාණයට වඩා නාවික හමුදා වෙන් වාර්තා වන ප්‍රමාණය වගේම විදේශයන් සිට ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රමාණය වැඩිවීමක් දක්නට ලැබෙනවා. කොමුණක් සුබදායී තත්වය තමයි මේ වැළඳුණු පිරිසෙන් 50%කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙන විට සුවය ලැබලා ගිහිල්ලා තියෙනවා. 801 දෙනෙක් සුව වෙලා තියෙනවා. ජීවිත 10යි අහිමි වුණේ. ජීවිත 10 වුණත් ජීවිත, නමුත් අවම මරණ සංඛ්‍යාවකින් එය සීමා කරගන්න අදාළ අංශ ක්‍රියා කරලා තියෙන වෙනකොට ඊයේ දිනේ තවත් ආසාදිතයින් 20 දෙනෙක් රෝහල් වලින් සුවය ලැබලා ගියා. 12 දෙනෙක් ආසාදිතයින් හැටියට වාර්තා වුණා. ඊයේ 12 දෙනාගෙන් 9 දෙනෙක්ම විදේශගතව ඉඳලා ආපු අය. ඒත් එක්කම තව 3 දෙනෙක් නාවික හමුදා සමාජිකයන් විදිහට හඳුනගෙන තිබුණා. ඒ අනුව සමස්තය 1633ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 821 දෙනෙක් පමණයි. කොළඹ ගෆූර් ගොඩනැගිල්ලෙන් නාවික සැබලෙක් හඳුනා ගැනීමත් එක්ක ඒ ප්‍රදේශය හුදකලා කරන්න තීරණය කරලා තිබුණා. ඒ ප්‍රදේශයේ PCR පරීක්ෂණ අහඹු ලෙස යම් ප්‍රමාණයක් සිද්ධ කරලා තිබුණා. ඒවත් කොරෝනා ආසාදිත බවට තහවුරු නොවුණු බව සෞඛ්‍ය අංශ වාර්තා කළා. හොරණ ප්‍රදේශයෙන් හමුදා සැබලෙක්කු PCR පොසිටිව් වෙලා, එහෙම නැත්නම් වෛරස් ආසාදනය වෙලා කියලා හඳුනා ගැනීමත් එක්ක යම් පුද්ගලයින් පිරිසක් නිරෝධායනය කරන්න කටයුතු කරලා තිබුණා. ඒ අරෙන්න වෙනස් බරපතල සත්වයක් වාර්තා වෙන්නේ නැහැ. කොමුණක් දැන් රට විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා. දැන් පොසොන් පොහොය යෙදිල තියෙනවා ලබන සිකුරාදා දවසට බ්‍රහස්පතින්දා සිකුරාදා දින දෙකේ ශ්‍රී ලංකාවේ දිවයිනටම් බලපෑත්තට පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා පොසොන් පොහොයෙන් පස්සේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම කෙරෙහිත් අවධානය යොමු කරන්න සූදානමක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා ඒත් එක්කම අගෝස්තු පළමුවෙනිදා ඉඳලා විදේශ සංචාරකයන්ට යම් සීමා සහිතව ගුවන්තොටුපළ විවෘත කිරීමේ සූදානමක් තියෙනවා ඒ පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ රැස්වීමක් කියලා සාකච්ඡා කරලා තියෙනවා සංචාරකයන් වැඩිපුර ගැවසෙන්න කැමති ස්ථාන හඳුරගෙන සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා කොරෝනා සම්බන්ධයෙන් රටේ තත්ත්වය එවැනි තත්ත්වයක් තියෙන දිනුක්ෂේ
අපි අවධානයට ලක් කරමු මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත් කළ තියෙන කමිටුව හරහා සතියෙන් සතිය හෙළිදරව් වෙමින් පවතින කාරණා පිළිබඳව මේ ගෙවිලගේ සතියේදීත් විවිධ කණ්ඩායම් මේ විමර්ශන කමිටුව හමුවට කැඳවමින් සාක්ෂි විමසීම් සිදු කරනු ලැබුවා. අපි සමුච්චයක් විදිහට ගත්තින් මේ ගෙවිලගේ සතියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව වන විමර්ශන කමිටුවෙන් හෙළිවුණු කරුණු පිළිබඳව මීළඟට ඔබෙන් තොරතුරු දැනගන්න කැමතියි.
මේ ප්‍රහාර කිහිපයක් පිළිබඳව විශේෂ අවධානයක් පාස්කු ප්‍රහාරය පිළිබඳව වෙන ජනාධිපති කොමිසම හමුවේ කියවලා තිබුණේ අතර ප්‍රධාන කාරණා දෙකක් මතු කරන්න පුළුවන්. සහකාර පොලිස් අධිකාරීවරයෙකු හැටියට කටයුතු කරන DJI ප්‍රසන්න මහත්මයා සාක්ෂි ලබා දුන්නා. ඔහු විශේෂයෙන් සඳහන් කරලා තිබුණේ මේ ආයතන අතර ඒකාබද්ධකමක් නොමැති නිසා පාස්කු ප්‍රහාරය ගැන හරියට තොරතුරු ලැබුණේ නැහැ කියලා. විශේෂයෙන් රාජ්‍ය බුද්ධ්‍යංශය පොලිස් විශේෂ කාර්යාංශය තනිතනිව වෙන වෙනම ගමනක් ගිය නිසා ඇතැම් තොරතුරු නොලැබුණු බව සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම 2016 අවුරුද්දේ අලුත්ම දර්ගා නගරයේ සිද්ධියට සම්බන්ධව යම් ප්‍රකාශ නිකුත් කරපු පුද්ගලෙක් ඒ කාලේ ඉඳලම අත්අඩංගුවට ගන්න හැකියාවක් තිබිලා තියෙනවා. ඒත් එක්කම බස්නාහිර බුද්ධි කොට්ටාශයට අවශ්‍ය පහසුකම් මදිව තිබුණු බවකුත් සඳහන් කරලා තිබුණා. ඒ හින්දාම තමන්ට ඉහළ අංශවලින් තොරතුරු වාර්තා නොවුණා කියලා සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කරලා තියෙනවා. එතන මතුවෙච්ච ප්‍රධානම කාරණය තමයි මේ ආයතන ක්‍රියාත්මක වුණා ඒවා තනි තනිව වෙන් වෙන්ව ගමන් කරායි කියන කාරණය රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ කොහොම වුණත් ප්‍රහාරයෙන් පස්සේ ඔවුන් බොහොම යුහුසුළු ඒ අංශයකට වෙලා කටයුතු කරපු නිසා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබුණු බව සඳහන් කරලා තිබුණා. හැබැයි අවාසනාවක මහිම මේ ප්‍රහාරයෙන් පස්සේ තමයි ඒ යුහුසුළු බව සායකව කටයුතු කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒත් එක්කම ගල්කිස්සේ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදිහට කටයුතු කරපු මුදිත පුස්සල්ල කොමිසම හමුවේ සාක්ෂි ලබා දීලා තිබුණා. ඔහු කියලා තිබුණේ මේ ප්‍රහාරය ගැන සැක්ස් පණිවිඩයකින් 4/11 වෙනිදා අප්‍රේල් 11 වෙනිදා දැනගන්න ලැබුණා. පසුව අදාළ ප්‍රදේශවල ඔහු දෙහිවල කල්කිස් වැනි ප්‍රදේශවල මාර්ග බාධක යොදලා ප්‍රජා පොලිස් ඒකක මගින් හැකිතාක් පූජකතුමන්ලා දැනුවත් කරලා කටයුතු කරලා තිබෙනවා. කොමනක් ඉහළ පොලිස් නිලධාරීන් ලිඛිතව නියෝග නිකුත් කිරීම කියන ක්‍රමවේදය හරහා ඇඟබේරා ගන්න සූදානමක් තිබෙනවා. ඒක පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාන්‍යයෙන් දකින්න තියෙන තත්ත්වයක්. ඒ හින්දා ලිඛිතව නියෝග නිකුත් කරලා තමන්ට ලැබෙන නියෝගය තව තැනකට පාස් කරලා ඇඟබේර ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු කරනවා දෙන්න සිදු නොවෙන්න මේක යම් හේතුවක් වෙනවා කියලත් ඔහු වාර්තා කරලා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීම හැරුණාට පස්සේ ප්‍රධාන කාරණයට ඊට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් ට්‍රොපිකල් ලින් බෝම්බ ප්‍රහාරය සිද්ධ කරපු ප්‍රහාරකයා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ආරක්ෂක අංශ සමාජිකයෙක් සාක්ෂි ලබා දෙමින් මේ ප්‍රහාරකයා ප්‍රශ්න කිරීම, ඔහු එම ස්ථානයෙන් බැහැරව යාම, ප්‍රහාරකයා සමග ප්‍රශ්න කරන අවස්ථාවේම බුද්ධ්‍යංශ නිලධාරීන් ඔහුගේ බිරිඳගේ නිවසේ සිටීම මෙවැනි බුද්ධ්‍යංශ ක්‍රියාත්මකුණු ආකාරය පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. බුද්ධි නිලධාරීන් බොහොම ඩී ප්‍රහීම්ගේ නිවසට යන අවස්ථාවේදී ප්‍රහාර එල්ලවීම, ඉන් පසුව ඒ පිළිබඳව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම කියන මෙවැනි කාරණා අනාවරණය වුණා. මේ සිද්ධිය සහ ප්‍රහාරකයන් සම්බන්ධයෙන් තොරතුරුයි වාර්තා වුණේ. ප්‍රධාන කරුණු හැටියට අපිට දැන හර දක්වන්න පුළුවන් අර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා කතා කරපු කාරණා මේ ආයතන අතර ඒකමිතික බවක් ඒකාබද්ධ බවක් නොතිබීම නිසා ඇතැම් තොරතුරු වාර්තා වීම සහ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වී තිබූ බව.
ඔබ දැන් දන්නවා මේ වෙනකොට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිත සේනාරත්න මහතා රිමාන්ඩ් භාරයට පත් වෙලා තියෙන කියලා. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඔහු පවත්වපු සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධව වන කාරණාව වෙනුවෙන් ඔහු රිමාන්ඩ් භාරයට පත් වුණත් මුලින්ම කොරෝනා වෛරස නිරෝධායන කර්තව්‍ය වෙනුවෙන් මේ රිමාන්ඩ් භාරයට පත්වන සෑම පුද්ගලයෙක්ම මුලින්ම යොමු කරනවා සති දෙකක කාල සීමාවක්. ඒ සඳහා ඔහු ඒ නිසා මීගමුව පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරනු ලැබුවා. දැන් අපිට වාර්තා වෙනවා ඔහු නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නට නියෝග ලැබුණයි කියලා. හැබැයි තාමත් මේ රක්ෂිත බන්ධනාගාරයට ගිහිල්ලා නැහැ කියලාත් වාර්තා වෙනවා. මේ නිරෝධායන කාල සීමාව අවසන් වුණත් මොකක්ද මේ මේ සම්බන්ධව තියෙන වටපිටාව මනෝජ්?
දැන් පසුගිය 13 වෙනිදා ඔහු බහර වුණාට පස්සේ 27 වෙනිදා දක්වා ඔහුව නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා තිබුණා. සහ ඔහුගේ නීතිමය කටයුතු ඒ කියන්නේ නැවත අධිකරණයට කැඳවීම සිද්ධ වෙලා සිද්ධ කරලා තිබුණේ 27 වෙනිදා. ඒක උඩ දවස් 14යි. එදා අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පස්සේ තවදුරටත් ඔහුව රැඳවු මධ්‍යස්ථානයේ තියන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. මේ කොවිඩ් තත්ත්වය නිසා සිරකරු මුල් අවස්ථාවේ නිරෝධායනයට යොමු කරනවා. ඔබ කිව්වා වගේ මීගමු පල්ලන් සේන රැඳවු මධ්‍යස්ථානයේ තමයි රඳවලා හිටියේ. කොහොමනක් සාමාන්‍ය රක්ෂිත බන්ධනාගාරගත කරන සැකකරුවෙක් නම් නිරෝධායනය කරන්නේ දවස් 14යි. ඒත් මේ මෙහිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂාව සහ තවත් කරුණු කීපයක් සලකලා බලලා ඔහු තවදුරටත් මේ රැඳවු මධ්‍යස්ථානයේම රඳවා තබන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම ඔබ කිව්වා වගේ කොරෝනා තත්ත්වයත් එක්ක ඔහු කරපු කාරණයක් මහජන කැළඹවීමක් ඇති කරන ආකාරයේ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. ප්‍රමුඛ පෙළේ පාසලක ළමයි 25 දෙනෙකුට නව කොරෝනා ආසාදනය වෙලා තියෙනවා කියලා ඉරපු අමාත්‍යවරයා පෞගේ මාර්තු 17 වෙනිදා ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ පිළිබඳව අපරාධ කොට්ටාසය විමර්ශන ආරම්භ කරලා තිබුණා. රාජ්‍ය සේනාරත්නයේ ප්‍රමුඛවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා අධිකරණ නියෝගයක් සහිතව ඔහු රඳවා සිටින නිරෝධායන මධ්‍යස්ථානයේදී. ඒත් එක්කම පහුගිය 29 වෙනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් කොළඹ අපරාධ කොට්ටාසය ප්‍රකාශයක් ලබා ගත්තා. ඒ ප්‍රකාශය ලබා ගත්තේ මේ COVID-19 වසංගතය සම්බන්ධයෙන් කරපු මහජන කැළඹවීමක් ඇති කරන ආකාරයේ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන්. පහුගිය මාර්තු 16 වෙනිදා පැවතුණු මාධ්‍ය හමුවකදී ඒ වන විට COVID-19 රෝගීන් 3 දෙනෙක් මියගියලා තියෙනවා කියලා සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වරයා ප්‍රකාශ කරලා තිබුණා. ඒ ගැන තමයි ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ. ඔහුගේ තලාහිණියේ පිහිටි කාර්යාලයේදී තමයි මේ ප්‍රකාශය ලබා ගැනීම සිද්ධ කරේ. ඉන් අනතුරු ඔහු මාධ්‍යයට අදහසක් කොමින් සඳහන් කරලා තිබුණේ ඔහුට අර නියම තොරතුරු නෙමෙයි යම් යම් පැන්වලින් ලැබෙන තොරතුරු තමයි ඔවුන් වාර්තා කරන්නේ. නමුත් මේ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙන්න කලින් තමන් මාධ්‍ය ආයතන දැනුවත් කළා යම් වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔහු මේ මොහොතේ හමුදාපතිවරයාට කතා කරලා මේ ගැන තහවුරු කරලා තියෙනවා. නමුත් එහෙම මරණ සිද්ධ නොවුණා කියලා හමුදාපතිවරයා ප්‍රකාශ කරපු නිසා ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා හානි කියලා දහරින් හරහා මාධ්‍ය ආයතන දැනුවත් කරලා තියෙනවා. නමුත් එක මාධ්‍ය ආයතනයක මේ ප්‍රවෘත්ති පළ කරලා තියෙනවා. නමුත් ඊට පහු වෙනිදාත් ඔහු මාධ්‍ය හමුවක් දීලා මේ සිදුවීම අත්වැරදීමක් කියලා තමයි සඳහන් කළා. ඒ අනුවයි මේ කාරණේ සිද්ධ වුණේ කියලා ඔහු මේ ප්‍රකාශය ලබා ගැනීමෙන් පස්සේ සඳහන් කරලා තිබුණා.
එහෙමනම් මනෝජ් බොහොම ස්තුතියි මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ නිකුත් සමාජීය කාරණා පිළිබඳව තොරතුරු ඒකරාශී කරලීම පිළිබඳව මෙහි සිටින අපේ ශ්‍රාවකයා වෙනුවෙන්. එහෙමනම් ලබන සතිය සඳුදා අපි නැවතත් ඔබ බලාපොරොත්තු වෙනවා මේ විශේෂාංගයෙන්. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.